ಲೌಕಿಕ ವಿದರ್ಶನವೇ ಲೋಕೋತ್ತರ ಸಮಾಪತ್ಯ ಅಸತ್ವ
හැමදෙනාටම සුබ දවසක්. අද ඔසත් FM දෙන අසපුවේ ඉරිදා හමීම තමයි අපි මේ ආකාරයෙන් සැඳහන් කරන්නේ. අදත් අපේ විශේෂත්වයෙන් යුක්ත වූ මාතෘකාව තමයි මේ ද්වේෂය කියන කාරණේ. අපි හැමෝටම ගොඩක් වෙලාවට ජීවිතයේදී අත්විඳින්න සහ අපිට ඇතිවන ප්‍රධාන සංකල්පය බවට පත්වලා තිබෙන ද්වේෂය කියන කාරණේ. අදත් අපගේ ආරාධනය පිළිගෙන FM දෙන මැදිරියට වැඩම කර තිබෙනවා කොල්පිටියේ වාලුකාරාම වාසී සීමලාගුඩ දමිනීපාන් වහන්සේ. ඔබ වහන්සේ බොහොම පද නමස්කාර පූර්වක පිළිගන්න අපි හැමදෙරුවනේ.
සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්
අපි ආරම්භ කරන්න තමයි මේ සදාම් වෙන්නේ අසපුව ඉරිදා හමුවීම. අද ද්වේෂය ගැන කතා බහ කරද්දී හඳුරුනේ මුලින්ම අපේ ආරම්භය කිරීර මම ඔබ වහන්සේට බොහොම පාද නමස්කාර පූර්වක ආරාධනා කරන්න අවතාරයක් මේ ද්වේෂය සම්බන්ධයෙන් යම් කිසි අර්ථ විග්‍රහයක් සමගින් අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට.
ඇත්තටම දර්ශන මහත්මයා අහුව විදියටම ද්වේෂය කියලා අපි සඳහන් කරන්නේ අපේ හිත තුල පහළ වෙන දෙයක්. යම් කෙනෙක් සම්බන්ධයෙන් අපේ හිත තුල පහළ වෙන නොසතුට, ඔහු පිළිබඳව අපි තුළ ඇතිවන අප්‍රසාදය, ඒ වගේම ඔහු සමග සම්බන්ධතා පවත්වන්න තියෙන අකමැත්ත තමයි අපි සාමාන්‍යයෙන් ද්වේෂය කියලා කියන්නේ.
එහෙමයි අපේ හඳුරන්නේ. බොහොම සරලව ගත්තොත් ද්වේෂය කියන කාරණේ එයි. මම හිතන්නේ මේ ද්වේෂය කියන සංකල්පය හැමතිස්සෙම මේ සමාජගතව තිබෙන ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තිබෙන්නේ අනේකාගේ දියුණුව, අනේකාගේ යහපත සිද්ධ වෙනවට අකමැතිකම. අපි සරලව ගත්තොත් එහෙම. ඇයි මේ ද්වේෂය කියන සංකල්පය සමාජගත වෙලා තිබෙන්නේ? කෙනෙකා පරෙමින් අනිත් පිරිස ගොඩ නැගෙන්න ගියාට පස්සේ මේ ද්වේෂය කෙනෙකා අතර ඇති වෙනවා අපේ හඳුරන්නේ. මේ බොහොම මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් අපිට හැම සංකල්පය පිළිබඳවම හිතන්න හැකියාව තිබෙනවා නම් දේශය කියන සංකල්ප අපෙන් බැහැර කරන්න හැකියාව තිබෙනවා.
ඇත්තටම දේශය කියන කාරණාව දැන් වර්තමානයේ විතරක් නෙමෙයි, අතීතයේ බුද්ධ කාලය ගත්තත්, වර්තමාන කාලය ගත්තත්, මනුස පිරිස ජීවත් වෙන මොනම රටක ගත්තත් මේ தත්ත්වය පොදුයි.
එහෙමයි.
මිනිසු තුල දේශය පහළ වෙනවා විවිධාකාරයෙන් සහ විවිධ හේතු සාධක නිසා. ඔබතුමා කිව්වා වගේම දැන් ජයග්‍රහණය කියන කාරණාව මත දේශය පහළ වෙනවා. දියුණුව කියන කාරණාව මත ද්වේෂය පහළ වෙනවා. විවිධ තරංගකාරීත්වයන් සහිත මේ ලෝකයේ තුල මේ ද්වේෂය කියන මේ චෛතසික ධර්ම පහළ වීම නවත්වන්න පුළුවන් කමක් නැහැ.
එහෙමයි.
සහ බුදුහාමුදුරුවන්ගේ ඒ ධර්මාන ජීවිත කාලය ගත්තත් උන්වහන්සේට ද්වේෂ කරපු, වෛර කරපු, විවිධ අඩත්තේටම් කරන්න පෙළඹිච්ච අය ඉන්නවා. වෙනත් ආගමික නායක ගත්තත් එහෙමයි, ලෝකේ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් ගත්තත් මේ හැම කෙනෙකුටම මේ කියන කාරණාවට මුල් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දර්ශන මහත්මයා ගත්තත් සමාජයේ අපි හැම කෙනෙකුටම කාගෙන් හෝ මේ තත්වයන් වලට ලක් වෙන්න වෙනවා.
එහෙමයි හඳුරන්නේ.
සා ඒක පහළ වෙන්නේ මේ වස්තු නිසාවත්, දියුණුව නිසාවත් කියන කාරණකට වඩා මේක පහළ වෙන්නේ මනුස්ස సంతානිය තුල,
හිත තුල.
දැන් බුදුදහමේ තියෙන සූත්‍රයක් අංගුත්තර නිකාය උපක්ඛිලිට චිත්ත කියන සූත්‍රය. එතින්දි පැහැදිලි කරනවා පබස්සර මිදහම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨಂತಿ. උත්පත්ති ලැබන පුංචි දරුවා ගත්තාම හරිම ප්‍රබාස්වර හොගි හිත, සද්වේසිය, වෛරය, ක්‍රෝධය, ආඝාතය, මදමානි, ඊර්ෂ්‍යාව කියන මේ කිසිදු ධර්මතාවයක් ඒ උත්පත්ති ලැබන දරුවා තුළ නැහැ. හැබැයි සමාජගත වුණාම ක්‍රමානුකූලව මේ සමාජය තුළ වැඩෙද්දී, මේ භෞතික සම්පත් එක්ක කටයුතු කරද්දී එදිනදා සමාජ ජීවිතය තුළ මේ දරුවට මේවා එනවා. ආගන්තුකෙහි උපක්ඛිලේසුපට්. මේක ආගන්තුකයි. සමහරට දෙමව්පියෝ තරහ, දෙමව්පියෝ තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න ඒ මාමල නැන්දලත් එක්ක යම් තරහක් තියෙනවා නම් මේ දරුවත් පුළුවන් අපේ අම්මත් තරහයි, තාත්තයි නිසා මමත් තරහයි, ඒ දරුවා තුළ තරහ එනවා.
එහෙමයි අන්තර.
සත් දෙමව්පියෝ හිත මිත්‍ර යම් කෙනෙක් ඉන්නවා නම් ඔහුත් එක්ක මේ දරුවොත් හිත මිත්‍ර වෙනවා. සත් මේවා පුද්ගලයා උත්පත්ති ලැබුවට පස්සේ ඇතිවෙන ක්ලේශයන් නිර්වාණයට පත්වෙන මොහොත දක්වා සෝවාන් ආදී තත්වයන් වලට පත්වෙද්දිත් සමහර ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන්නේ නැහැ. හැබැයි ද්වේෂය වගේ දේවල් ප්‍රහීන වෙනවා. ආර්ය පුද්ගල තත්වයට පත් නොවිච්ච මේ ලෝකයේ රජ සිටු විවිධ තරාතිරම්වල සෑම කෙනෙක් තුළම මේක පහළ වෙන නිසා හිත තුළ පහළ වෙන දේ නැති කර ගන්නට අවශ්‍ය වෙන්නේ මේ චිත්ත ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ඇති වුණාට පස්සේ.
එහෙමයි අපි හඳුනන්නේ අපි ලබා ගත්තුවේ ආරම්භයත් එක්ක මේ මීලකට මගේ අවධානයම යොමු කරන සූදානම් වෙන්නේ මේ. අපි දකින්නේ ද්වේෂය කියන මේ සංකල්පය තුළ අනිකාගේ මතය නොපිළිගැනීමත් අඩංගු වෙලා තිබෙනවා. අපි හඳුනන්නේ සංකල්ප ඝට්ටනය කියලා අපි වෙනම අර්ථයකින් පහදනවා නම් මේ අපි කවුරුත් අනිකාට ද්වේෂ කරන්න පෙළඹෙන්නේ අපි අනිකාගේ මතයට ඉඩ නොදීම නිසා. හඳුනන්නේ සමහරවිට ඒ වක්‍රාකාරයෙන් ගත්තොත් එහෙම අපි කියනවා වගේ මේ ආත්මార్థකාමී හැඟීම මෙහි අන්තර්ගතයේ බවට පත් වෙලා තිබෙනවා. ඇයි අපි අනිකාගේ මතයට සවන් දෙන්නේ නැත්තේ? ඇයි හොංකම් දෙන්නේ නැත්තේ? මේ තමයි ද්වේෂය බවට පත් වෙලා තිබෙන්නේ.
ඇත්තටම පෘථග්ජන ස්වභාවය තමයි තමන් ගැන නිරන්තරව කල්පනා කරලා තමන්ගේ සුඛ විහරණය ගැන කල්පනා කරලා ඊට එරෙහි වෙන හැම කෙනෙක්ම තමන් බාධකයක් ලෙස සලකනවා. එතකොට දැන් ද්වේෂයම තමයි අපි ආඝාතය කියන්නේ. ද්වේෂයම තමයි අපි වෛරය කියලා කියන්නේ. මේ ද්වේෂ තත්ත්වයම තමයි අපි තරහව ක්‍රෝධය දක්වා වර්ධනය වෙන්නේ. සමහර කෙනෙක් තමන්ට යම් කෙනෙක් හෝ පුද්ගලයෙක් පුද්ගල කොට්ටාසියක් තර්ජනයක් කියලා හිතුවාම ඔහු හොඳින් හෝ නරකින් ඒ තර්ජනය ඉවත් කරන්න පෙළඹෙනවට වඩා තර්ජනය කරන පුද්ගලෝ ඉවත් කරන්න පෙළඹෙන්නේ. එතකොට ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ධර්මයේ පිළිබඳව නොදැනීම. නමට පමණක් සීමා වෙච්ච බෞද්ධකමේ තියෙන ආදීනවේ. මොකද අපි සාංසාරික ජීවිතය තුළ දන්නවා වෛරය ක්‍රෝධය කියන එක භවයකින් අවසන් වෙන්නේ නැහැ. මට කෙනෙක් ගහනවා අක්කොච්චි මං අවදි මං අචිනි මං කියලා අපි ධම්මපදී කියන්නේ. අහවලා මට ගැහුවා අහවලා මට බැන්නේ නිසා ඔහු තුල තරහක් එනවා. එතකොට අපි තරහව නම් කෙනෙක් අපිත් එක්ක ද්වේෂ කරනවා නම් එතෙන්දී බුද්ධිමත්ව කරන්නට ඕන කාරණාව තමයි ද්වේෂය කියන தත්වය ඉවත් කරනවා මිසක් ඒ ද්වේෂ කරන පුද්ගලයා ඉවත් කිරීම තේරුමක් නැහැ. මන්ද යමෙක් ද්වේෂ කරලා ඒ ද්වේෂ කරන පුද්ගලයාට එරෙහිව තවත් ක්‍රියාමාර්ග අරගෙන ඔහු අපි කියමු ජීවිතෙන් තුරන් කළා කියලා. සමහර කෙනෙක් ඔය මරණය දක්වාපත් කරන ඔහු මට බාධකයක් මගේ දියුණුවට බාධකයක් කියලා අපි සමාජ ජීවිතේ දකින්න මිනිසු මේ මරන්නේ විවිධ ක්‍රම යොදලා මරන. හැබැයි මැරීම තුළ සාංසාරික වශයෙන් ඔහු තවත් තරහවක් ඔහු ඒ පුද්ගලයාත් එක්ක තරහවකින් මියන්නේ. මිය ගියාම නැවත භවයක අර මෙලව ජීවිතයට වඩා ඉතාමත්ම දැඩි ලෙස මේ தත්ත්වය වර්ධන කාලි යක්ෂණයේ සිද්ධිය ගත්තාම බෞද්ධ සාහිත්‍යයේ
මේවයි හඳුරන්නේ.
ඒක නිමක් නැහැ. නිසා බෞද්ධයා කියලා කියන්නේ බුද්ධිමත්ව ධර්මය දන්නවා කියලා කියන්නේ මේ ද්වේෂ කරන පුද්ගලයෝ හෝ ද්වේෂයට ලක් කරන ඇත්තෝ පිළිබඳව අවබෝධය ඇති කරගෙන ඒකට හේතුව නැති කරනවා මිසක් ඒ පුද්ගලයෝ නැති කරන එක නෙමෙයි. ඒක ප්‍රායෝගික නැහැ. එහෙම වුණොත් අපිට පුළුවන්කම තියෙනවා මේ ද්වේෂය කියන එක නැති කරන්න. ඒකට අවශ්‍ය කරන මාර්ගය තමයි මෛත්‍රිය.
මේමයි හඳුනන්නේ.
අපි දන්නවා අඳුර නැති කරන්න පුළුවන් එකම ශක්තිය තමයි ආලෝකය. අඳුරෙන් අඳුර නැති කරන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. එතකොට අඳුරට සහ ආලෝකයට එකතන ඉන්නත් බෑ. එහෙනම් අපිට වෛර කරන පුද්ගලයාට නැවත වෛර කරලා ඔහු එහින් පහතට හෙළලා ඔහුගේ ජීවිතය පවා නැති කරන්න උත්සාහ කරනට වඩා ඉතාම අර්ථාන්විතයි ඔහුට ඒක අවබෝධ කරලා දීලා ඔහුගේ හිත තුළ තියෙන මේ අප්‍රසාදය නොසතුට නුරුස්සන ස්වභාවය ඉවත් කරන්න කටයුතු කරන්න. ඒ වෙලාවදී අපිට පුළුවන් මේ ක්‍රෝධය මේ වෛරය මේ ද්වේෂය කියන එක නැති කරගන්න.
එහෙමයි අපි හඳුරන්නේ මේ ද්වේෂය කියන සංකල්පේ සමහරලාවට මේ කෞශල්‍ය මත පදනම් වෙලත් ගොඩනගෙන අවස්ස අපි දැකලා තිබෙනවා. සාමාන්‍යයෙන් කුසලයේ හෙවත් කෞශල්‍ය හැකියාව තියෙන මිනිසාට එරෙහිව අපි හඳුරන්නේ ද්වේෂ සහගත සිතුවිලි අපි ඕනෑ තරම් අපේ හිත් තුළ හටගන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. මම හිතන්නේ ඔබටත් මටත් අපි වසා සිටින හැම දිනාටම මේ තිබෙන ප්‍රධාන කාරණේ බවට පත් වෙලා තිබෙන්නේ මේ සමහර වෙලාවට අනිකාගේ දක්ෂතාවය දැක්කම අපි හඳුරන්නේ ද්වේෂයක් ඇති වෙනවා. මට ඉහලින් ඇයිද මටත් පහර දෙයිද නැත්නම් මගේ පුටුව ගනීද වගේ විවිධ සංකල්ප තිබෙනවා අපි හඳුරන්නේ. එහෙනම් මේ ද්වේෂය කියන දේ හැමතිස්සම අපි සාමාන්‍යයෙන් සමතයකට පත් කරගත යුත්තේ මේ භාවනාවත් සමගින්. නැත්නම් අපේ සිත යම් කිසි ආකාරයකට චිත්තය පාලනය කරගන්න අපි හඳුරන්නේ.
ඇත්තටම දැන් දර්ශන මහත්තයා කිව්වාගේම ලෝකේ ඉතිහාසයේ ගත්තත් වර්තමාන ලෝකේ ගත්තත් ඒක අනාගතයේ මේ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා කියන ස්වභාවය ගැන අපි උපකල්පනය කරලා ගත්තත් මේ தත්වය තියෙනවා. මොකද පෘථග්ජනයා කියලා කියන්නේ අසුතවා පෘථග්ජන. බොහෝ දේවල් නොයසු අය තමයි පෘථග්ජන.
පෘථග්ජනයා.
සහ මිනිස්සෙක් කියලා අපි ගත්තොත් මනුස්සයාගේ තියෙන ගුණයන් තමයි ඊර්ෂ්‍යාව, ද්වේෂය, වෛරය, කුහකකම, ආදරය, සෙනෙහස, මමත්වය කියන මේ සමුදායක එකතුවකට තමයි මනුස්සයෙක් කියන්නේ. එතකොට අපි කියනවා ආධ්‍යාත්මිකව දියුණු මනුස්සයෙක් බවට පත් වෙන්න භාවනාව කියන එක අවශ්‍යයි. භාවනාව කියන්නේ වැඩිම, මේ සිත වර්ධනය කරනවා කියන එක තමයි භාවනාවෙන් අපි කරන්නේ.
එහෙමයි.
එහෙනම් ද්වේෂය නැති වෙන්න නම් අපේ සිත ඒකාග්‍රතාවයකට ගේන්න ඕනේ. ඒක තමයි භාවනාවෙන් කරන්නේ. මොකද මේ මනස හරියට කුළුහරකෙක් වගේ, මේ සය දොරෙන් නිරන්තරව අපි අරමුණු ගන්නවා. ඒ අරමුණු වලට අනුව අපි ක්‍රියාකාරීත්ව වෙනවා. එනිසා එකඳු වැඩක් සිතේ එකතු එකලස් භාවයෙන් යුක්තව කරන්න පුළුවන් කමක් නැහැ. සිත එකලස් භාවයෙන් කරන්න බැරි වුණාම මේ මනස විකෘති වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කරන දැන් අපිට වඩාම සමීප තමයි මේ හෑන්ඩ් ෆෝන් එක, අපි කියන්නේ දුර ජංගම දුරකථන.
එහෙමයි.
සමහර වෙලාවට අපිට එන මැසේජස් මේ ඩිස්ප්ලේ වෙන්නේ නැහැ, අර මෙමරි පුල් කියලා වැටෙනුනේ.
එහෙමයි.
එතකොට අපිට වෙනවා මේ ඒ එන පණිවිඩය අවශ්‍ය දෙයක් නම් අර අනවශ්‍ය තියෙන පණිවිඩ ඩිලීට් කරන්න, ඉවත් කරන්න.
ඉවත් කළා දා.
එතකොට ඒ ඔය ඩිලීට් කළාම තමයි අලුත් දේවල් එන්නේ. ඒ වගේම තමයි දැන් ද්වේෂය, වෛරය, ක්‍රෝධය කියන දේවලුත් එක්ක අපිට විවේක බුද්ධිය ඇති වෙන්නේ නැහැ. දැන් ඔබතුමා දර්ශන මහත්මයා ජනමාධ්‍ය ශේත්‍රයේ තුල අලුත් දේවල් කරන්න නම්, අලුත් විදියට හිතන්න නම්, මේ සමාජයට ගැළපෙන විදියට නිර්මාණ එලි දක්වන්න විවේක බුද්ධිය ඕන.
එහෙමයි.
තව භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මට මේ ධර්මය හොඳින් ඉගෙන ගන්න, මේ ධර්ම ප්‍රචාරය කරන්න විවේක බුද්ධිය ඕන. ආයතන ප්‍රධානියෙකුට ඒක ඕන. රාජරාජ මහා මාත්‍යාන්ට මේක ඕන. ඒ වගේම සේවක මහත්ම මහත්මීට, අපි හැම කෙනෙකුට මේ විවේක බුද්ධිය ඕන. එනිසා මේ මනසෙහි අපේ දියුණුවට, මෙලව දියුණුවට සහ පරලොව දියුණුවට හේතු නොවන දේවල් අර අපි ඉවත් කරනවා, අපි ඩිලීට් කරලා දානවා. ඒව තියෙන තාක්කල් අලුත් දේවල්, හොඳ දේවල්, යහපත් දේවල් මේ මනසට ගන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මනස ඉඩ නැහැ. අපිට අනවශ්‍යයි කියලා තියෙන දේවල් මනස තුළ පුරවගෙන, නිසා භාවනාව තුළ අපි කරන්නේ සිත ඒකාග්‍රතාවයකට පත් කරන එක. සිත ඒකාග්‍රතාවයකට පත් කරනකොට අපේ ගමනට, අපේ අරමුණට හේතු නොවන දේවල් ඉවත් කරනවා. ඒ කියන්නේ ද්වේෂය, මේ දේවල් ඉවත් කරන්න භාවනාව ගන්න පුළුවන්. ඒ කියන්නේ පුංචි වෙලාවක් අපි කියනවා භාවනාව විනාඩි 30ක්, පැයක්, පැය දෙකක් මේ ආදි වශයෙන් කරන්නේ. පුංචි වෙලාවකටවත් මේ මනස යහපත් අරමුණු වල තබා ගන්න කරන උත්සාහය. අධ්‍යාපනයේ ලබන දරුවෙකුට මේක ඕන. නැත්නම් මේ විෂය දැනුම ගන්න තියෙන මනසට, විෂය දැනුම ගන්න තියෙන අවස්ථාවන්, විෂය දැනුම ගන්න නැතුව වෙන දේවල් වලින් පිරෙවෙන තර විෂය දැනුම තියන තරක් නැයි. මේක මෙමරි පුල් වෙන, අපි කියන්නේ ඒක සීමාව ඉක්මවලා මේකට ඇතුල් කරන්න බෑ. ඒ වගේම රැකියාව කරන මහත්මයෙකුට, මහත්මියකට මේ විවේක බුද්ධිය, මේ භාවනාව අවශ්‍යයි. ඇයි? මේ ශේත්‍රයට අදාළ හොඳ දේවල් ප්‍රගුණ කරන්න මේ ද්වේෂය, මේ වගේ දේවල් අයහපත්. සමාජී ව්‍යාපාරයක් කරන මහත්මයෙක්, මහත්මියක් ගත්තත් මේ අපි හැම කෙනෙකුටම පුංචි වෙලාවක් හරි භාවනාව සිද්ධ කරන්නට අවශ්‍යයි. ඒ තුළ වෙන්නේ මේ බුද්ධිය වර්ධනය කරන එක, ප්‍රඥාවට ළඟාවෙන.
එහෙමයි අපි හඳුනන්නේ මේ දිනවල මේ සාමාන්‍ය පෙළ විභාගයේ ක්‍රියාත්මක වන නිසා අනිවාර්යයෙන්ම අපි ඒ හැම කෙනාටම ගෝචරණ පරිදි FM දෙන අසපුවෙන් පණිවිඩයක් ලබා දිය යුතුයි. ඒ තමයි ඒ සාමාර්ථ 10ම ලබා ගැනීමත් විභාගයේ ඉතා හොඳින් සමත් වීමද කියන කාරණය තුළ ද්වේෂ සහගත සංකල්ප උද්දීපන වෙනවා අපි හඳුනන්නේ. සමහර විට ලංකාවේ පළවෙනිය වෙන්න බලාගෙන ඉන්න දරුවාට හෝ දැරිවියට ලංකාවේ පළවෙනිය වෙන්න නොහැකි වෙන්නට පුළුවන්. තමුන් කොච්චර මහන්සි වුණත් තමුන්ට උත්සාහ කරන ප්‍රතිඵලය ලබා ගන්නට හැකියාව නොලැබෙන්න පුළුවන්. එතනින් කඩාගෙන වෙන්න ඕනෑතරම් අපි දැක තිබෙනවා අපේ හඳුනේ. සමහරලාට විභාග ශාලාවට වෛර කරන මිනිසුන් බිහි වෙනවා, ද්වේෂ කරන මිනිසුන් බිහි වෙනවා. ඒ වගේම විභාගයට උගන්වපු ගුරුවරුන්ට ද්වේෂ කරන මිනිසුන් බිහි වෙනවා. මේ ක්‍රමවේද අපි යම් කිසි වෙන දිශානතියකට වෙන් කරන්න ඕනේ, අපි හැමෝම වෙනස් කරන්න ඕනේ. ඔබ වහන්සේගේ සම්බන්ධයෙන් උත්තරය.
ඇත්තටම දැන් බුදුදහම කියලා කියන්නේ දරුවෝ නැනවතුන් කරන්න ඒක කිසි බාධාවක් නැහැ. දරුවෝ නැනවතුන් කරන්න අවශ්‍යයි. හැබැයි දරුවා නැනවතුන් කරනකොට දෙමව්පියන්ට මහා වගකීමක් තියෙනවා ඒ දරුව ගුණවතුන් බවට පත් කරන්න. සහ ගුණයෙන් තොර නැනවතුන් මේ සමාජයට බිහිවීම සමාජයේ වශයෙන් ගත්තත් ප්‍රගතිශීලී නෑ, යහපත් නෑ. අපි සමහර දේවල් වල මේව අපි අත්විඳිනවා. සමාජයේ තුල සමහර උගන ගන්න දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ. දැන් මම දන්නේ අම්ම කෙනෙක් ඉන්නවා, ඒ පුතා වෛද්‍යවරේ. ඒ අම්මා අනාථ මඩම ඉන්නවා. අම්මා විශ්‍රාමලත් ගුරුවරියක්. විශ්‍රාම වැටුප ගන්න දවසර විතරයි මේ පුතා ඉන්නේ. ඇයි? ඒ පුතාට අවබෝධයක් නැහැ මේ අම්මව ගුණය, මවට සැලකීමේ විපාක, මේ මවට කරුණාව මෛත්‍රිය දක්වන විපාක, මේව පිළම ඒ දරුවට අවබෝධයක්
නැහැ.
එහෙම වුණාම මේ දරුවෝ සමාජයේ ප්‍රගතියට, ආගමටම, දහමට, තමන්ගේ මේ පවුල් සම්බන්ධතාවලට එහෙම එච්චරම ඇලුම්කමක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම ඕනෑම දුරාචාරය යෙදෙන කෙනෙකුට, බේබද්දෙකුට භාෂා 10ක් 12ක් ඉගෙන ගන්න බාධාවක් නැහැ. එහෙම අය ඕන තරම් ඉන්නෝනේ සමාජයේ.
එහෙම
කරන්න පුළුවන්. හැබැයි ඒ හැම කෙනෙකුටම පුළුවන්කමක් නැහැ ප්‍රඥාවන්තයෙක් වෙන්න. සබුද්ධිමත්ව ඒ භාෂාවත් දෙකේ හැකියාව උගත්කම ගන්න පුළුවන්. ඒ හැම උගතෙක්ම ප්‍රඥාවන්තයෝ නෙමෙයි නේ. සා එහෙම ඉගෙන ගත්තා කියන මිනිස්සු අතරත් සමහර වෙලාවට අර යහපත් දේවල් වෙන්නේ අර උගත්කම පරිපූර්ණ උගත්කමක් නෙමෙයි. විශේෂයෙන්ම මේ ගුරුවරුන් තුලත් ශිෂ්‍යය තුලත් මේ තරඟකාරී ජීවන රටාව තුල ද්වේෂය, වෛරය කියන මේ සංකල්ප බිහි වෙනවා. මොකද බුදුදහම මේ සඳහන් වෙනවා අඥානය. දැන් ප්‍රඥාව නැති ඇත්තෝ අපි කියන අඥානය.
කොච්චර
උගත් උනත්, කොච්චර සම්මාන ආචාර මේ මොන තනතුරු තිබ්බත් ඔහු වැඩ කරන්න ගියාම හරියට ඉතාම පහත් විදියට වැඩ කරන්නේ. සමහර අය හිතන අපරාධේ මිනිස්සයා මේ වෙනත් මිනිස්සෙක් බිහි කරන්න තියෙන අවස්ථාව තමයි ඔහු මේ නැති කරලා තියෙන්නේ. ඉතින් ජීවිතේ මේ ප්‍රඥාවෙන් යුක්ත මිනිස්සු සමාජයේ හැම අතටම හැම පැත්තටම වාසනාවක්. අඥාන මිනිස්සු කොච්චර ඉගෙන ගත්තත් ඒක අවාසනාවක්. මොකද අඥානයට හේතුවක් නැතුව මේ ද්වේෂය පහළ
වෙනවා.
සමහර වෙලාවට අපි ගත්තොත් වර්ෂාව අවශ්‍ය නැති වෙලාවට, වැස්ස අවශ්‍ය නැති වෙලාවට වැස්සොත් වැස්සත් එක්ක ද්වේෂය ඇති වෙනවා. සුළඟ අනවශ්‍යයි කියලා කල්පනා කරන වෙලාවට සුළඟ ඇවිල්ලා ඒක තමන්ට කරදරයක් කියලා හිතපු සමහර මිනිස්සු සුළඟත් එක්ක ද්වේෂය ඇති කරනවා.
එහෙමයි හඳුරන්නේ.
අවුව අනවශ්‍ය වෙලාවට අවුව වැස් අවුව පෑවුව හිරු රස්මිය වැටුණා කියලා කල්පනා කරන සමහර අඥාන අය අවුවත් එක්ක දේශන වෙන මුකුත් ඕනේ නැහැ. මේ මහමගේ අනකොට තමන්ගේ නොසලකිලිමත් බව නිසා තමන්ගේ කකුල ගලක මුලක හැපුණොත් මේ අප්‍රාණික වස්තුත් එක්ක තරහ ඇති වෙනවා.
එහෙමයි හඳුරන්නේ.
මේ මෙතන තියෙන්නෙම මේ සමාජයේ තරඟයට යනකොට ಗುಣදහම් අමතක කරන ස්වභාවය. මේක පාසල් යන දරුවෝ පුංචි කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕන දෙයක්. තව කෙනෙකුට ද්වේෂ කළා, වෛර කළා, ක්‍රෝධ කළා, තව කෙනෙක් පිළිබඳ ආඝාතය ඇති කළා කියලා තමන්ට මෙලව සතුටක්වත්, මෙලව සංවර්ධනයක්වත් නැහැ. මොකද අපි යමක් ඇති කරගන්න ඕන ඒකෙන් අපිට වාසියක් තියෙනවා නම් විතරයි.
එහෙමයි හඳුරන්නේ.
ඒත් අපිට වාසියක් නැති අනවශ්‍ය දෙයක් තමයි අපි ගෙදරක, අපේ ගෙදරක ගත්තොත් අනවශ්‍ය බඩු මෝටු ටිකක් ගෙදරට ගෙනල්ලා පුරවගෙන ඉන්නවා කියලා කියන්නේ එක පැත්තකින් ඉඩකඩ හිරින්. අනිත් පැත්තෙන් අමතර අනවශ්‍ය නඩත්තුවක්. ඒක තමන්ගේ මනසටත් කරදරයක්. නිසා අවශ්‍ය දේවල් විතරක් එකතු කරගන්න ඕන, බුද්ධිමත්ව කල්පනා කරන්න අවශ්‍යයි. මේ ද්වේෂ කරන එක, වෛර කරන එක තේරුමක් නැහැ. ඒකෙන් කිලිටි වෙන්නේ තමන්මයි.
එහෙමයි හඳුරන.
මේක තුල වෙන්නේ තමන්මයි. ඒකේ හානිය තියෙන්නේ තමන්ට. මොකද කෝදන කියන සූත්‍රයේදී බුදුහාරෝ දේශනා කරන අංගුත්තර නිකායේ සත්තක නිපාතේ ක්‍රෝධ කරන අය, වෛර කරන, මේ ද්වේෂය තියෙන අය තුළ දුර්වර්ණ වෙනවා. අපි කවුරුවත් කැමති නෑනේ. විශේෂයෙන් මේ තරුණ අය, තරුණ අය මේ අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ කියන්නේ නව යෝන් වී අයනේ.
ඒගොල්ලෝ
කොහොමවත් කැමති නෑ මේ දුර්වර්ණ වෙන. මේ දුර්වර්ණ වීම කියන එක ද්වේෂය නිසා ඇතිවෙන. මොකද ලේ ධාතු අපිරිසිදු වෙනකොට ඒ ක්‍රියාකාරීත්වය දුරෙන් නිසා බාහිරව මොන ආලේපිය ගෑවත් අර අභ්‍යන්තරව ඇති වෙච්ච අයහපත් අපිරිසිදු භාවය නිසා ඒකේ නියම ප්‍රතිඵල ලබන්න බැරි. ඒ වගේම දුකසේ සයනය කරන්න. දැන් ක්‍රෝධ කරන අය දවල් දවසේ ක්‍රෝධය පිරිමහන්න, ද්වේෂය ක්‍රියාවට නංවන්න විහෙස වෙනවා. රැට ගෙදර ඇවිල්ලා නිදාගන්න හැදුවත් සිහිපත් වෙන්නේ මේක. මේ කාරණිත ඒ ගැන හිතනකොට මධ්‍යම රාත්‍රියේ දක්වා සමහර නිින්දක් නැහැ.
එහෙමයි හඳුරන්නේ.
ධනහීන වෙනවා. ඒක අපි දන්නවනේ. ක්‍රෝධ කරන ඇත්තෝ, ද්වේෂ කරන ඇත්තෝ, තමන්ට තියෙන බාධකේ නැති කරන්න කියලා කල්පනා කරන අය ඒක නැති කරන්න මිලමුදල් වියදම් කරනවා. භෝග නැති වෙනවා. ඊළඟ යසස. අපි කියන්නේ මොන දෙයකටත් වඩා වැදගත් මිනිස්සේගේ ආත්ම ගෞරවය. අපි ජීවත් වෙලා මැරිලා යාවි. අපි මිය ගියාම මේ ජීවත් වෙන මිනිස්සු කතා කරන්නේ එයා හොඳට ඇඳා, එයා හොඳට කෑවා, එයා හොඳ වාහනයක ගියා, එයා හොඳට හොඳ සැප සම්පත් වින්දා කියන එක නෙමෙයි.
එහෙමයි.
මිනිස්සු කතා කරන්නේ මේ පුද්ගලයා ජීවත් වෙලා ඉන්න කාලේ මේ සමාජයට කළ දේවල් නේ. ඒතර කළ හොඳ දේවල් තියෙනවා නම් ඒක තමන්ගේ දරුවන්ට ආලෝකයක්, තමන්ගේ භවගාමී ජීවිතයටත් ඒක යහපත. ඒනම් මිතුරන් ඇති වෙන්නේ නැහැ. දේශ කරන ඇත්තන්ට සදාකාලික මිතුරෝ නැහැ. බලය නිසා, ධනිය නිසා, වෙනියම් සාධකයක් නිසා බය මත මෙහෙම ඉන්න පුළුවන්. හැබැයි ඒක තාවකාලික. අන්තිම කාරණය තමයි මරණින් මතු අපාගත වෙනවා. රජකම කළත්, සිටුකම් කළත්, ධන කුවේරය වෙලා ජීවත් වුණත්, මහා ආචාර්ය මහාචාර්ය මේ මොන තනතුරකටපත් වුණත්, ද්වේෂ කරන ඇත්තන්ගේ අවසානය තමයි මරණින් මතු අපාගත වෙනවා. ඒ අපාගත වෙන වෙලාවට සමහරලාට තමන් තනියමයි ඒකට මුහුණ දෙන්නේ. මොකද කවුරුත් නේ. සමහරට ධනිය තියෙන වෙලාවෙ ඉන්න පුළුවන්. බලයේ තියෙන වෙලාවෙ ඉන්න පුළුවන්. සමාජයේ තියෙන වෙන වරදානයක්, වරප්‍රසාදයක් නිසා ඉන්න පුළුවන්. හැබැයි මිය ගියහම මේකට මුහුණ දෙන්න වෙන්නේ තමන්ට. නිසා පුංචි කාලේ තමයි මේව දුරු කරගන්න පුළුවන්. මනස මෝරන්න මෝරන්න මේ දේවල් සමහරලාට අවබෝධ වෙන්නේ නැහැ. බුද්ධිමත්ව හිතන්න පෙළඹෙනවා අඩුයි. නිසා මේ කාලය තුල අපිට පුළුවන් වැඩි බරක් නැහැ. මේ සාමාන්‍ය පෙළ කඩේම පසු කරන දරුවන්ට නැනවත් දරුවෝ වෙනවා වගේම ගුණවත් දරුවෝ වෙන්න කිසිදු බාධාවක් නැහැ. ද්වේෂ නොකලා කියලා ඔබේ ජයග්‍රහණය කාටවත් ගන්න පුළුවන් කමක් නැහැ.
එහෙමයි අපි හඳුරන්නේ. අපි අනිවාර්යයෙන්ම තවත් අපි අදහස් යොමු කළ යුතු ප්‍රධාන කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ ආදරය සහ ද්වේෂය. මේ කාරණා දෙකම නව යෝනියට ඉතාම වැදගත් කාරණා. මොකද මේ දිනවල ජනමාධ්‍ය හරහත් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කතාබහ කරන්නේ මේ විඩිතියා ඝාතනය කරපු සංකල්ප ඕනෑතරම් අපි අසා තිබෙනවා. අපි හඳුරන්නේ මුළු පෞල් පිටින්ම මරලා දාන තත්ත්වෙට මිනිස්සු පත් වෙලා තිබෙන මේ ආදරය සහ ද්වේෂය අතර තිබෙන නොගැලපීම මෙන්න මේ ප්‍රධාන කාරණය ගැන අපි පිළිතුරක් ලබා දිය යුතුමයි. මොකද මේ ද්වේෂය හටගන්නවා තමන්ට යම්කිසි කෙනෙක්ව නතු කරගන්නට බැරි වුණාට පස්සේ. අපි හඳුරන්නේ මේ ද්වේෂ සහගතව යම්කිසි කෙනෙක් ඝාතනය කර දැමීම කතරඳුරට සාධාරණද, නැත්නම් ආදරය වෙනුවෙන් ද්වේෂය ඇති කරගෙන තව කෙනෙක්ගේ ජීවිතහානියක් කරන කතරඳුරට සාධාරණද, මේ සඳහා අපි පිළිතුරක් අනිවාර්යයෙන් ලබා දිය යුතුයි.
ඇත්තටම සමාජය තුළ ගත්තහම මේ ද්වේෂයත්, ආදරයත්, සෙනෙහසත්, මේ මෛත්‍රියත් මේ හැම කාරණාවක්ම ඇති වෙන්නේ පුද්ගල මනසේ.
එහෙමයි.
මේ මනස ක්‍රියා කරන විදිය අනුව, මේ මනස තේරුම් ගත්ත විදිය අනුව පුද්ගලයෝ, එකම පුද්ගලයා විවිධාකාරයෙන් කටයුතු කරනවා. උදාහරණයක් වොත් මේ අද FM දෙරණ අසපු අහන් ඉන්න මේ පින්වත් ඔබ දැනට ශ්‍රාවකී. සමහර ඔබ කඩේට ගියවහම පාරිභෝගිකයි. gederedi වෙනත් තනතුරක්. රැකියාවට ගියාම වෙනත් තනතුරක්. එසයි එකම පුද්ගලයා තමයි විවිධ අවස්ථාවන් වලදී විවිධාකාරයෙන් කටයුතු කරන. ඒ වගේම තමයි මේ ආදරය, සෙනෙහස, මෛත්‍රිය, කරුණාව කියන මේ ධර්මතාවයන් පහළ වෙන්නේ පුද්ගලයාගේ හිත තුළ. දෙමව්පියන්ට දරුවෝ කෙරෙහි දරුවන් පිළිබඳව සෙනෙහසක්, ආදරයක් ඇති වෙනවා. ඒක එක පැත්ත.
එහෙමයි.
සැමියට බිරිඳ පිළිබඳව ආදරයක්, සෙනෙහසක් ඇති වෙනවා. ඒකට විවිධ කාරණු කාරණා බලපාන්න පුළුවන්. ඒ වගේම නව යෝන්වේ තරුණ තරුණියන්ට ඒ අය පිළිබඳව ආදරයක්, සෙනෙහසක්, කරුණාවක් ඇති වෙනවා. ඒ කරුණාව හෝ ආදරය පහළ වෙන්නේ එක ආකාරව නෙමෙයි. විවිධ කාරණා නිසා මේක ඇති වෙන්න පුළුවන්.
එහෙමයි හඳුරන්නේ.
එතකොට සැබෑම සෙනෙහසක්, සැබෑම කරුණාවක් තියෙන කෙනෙක් නැවත ඒ කරුණාව ද්වේෂයක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. නිසා සමහර වෙලාවට පෞද්ගලිකව අපි ඇති කරගන්න යම් කැමැත්තක්, ලෝභයක්, ආසාවක් මස්තක ප්‍රාප්ත නොවෙනකොට ඒක පිළිපඳව ලබා ගන්න දක්වපු ආදරය ප්‍රමාණවත් නොවෙනවා කියලා කල්පනා කරනකොට ඒ දේ ගන්න දේශය හොඳයි කියලා හිතලා සමහර අය තමන් ඝාතනය කරගන්නව සහ අන් අයගේ ජීවිත නැති කරගන්නව. ප්‍රාණඝාතය තමන් විසින් තමන්ගේ ජීවිතය නැති කළත් ඒක පාපයක්. අනුන්ගේ ජීවිත නැති කරනවා කියන්නේ ඒකත් පාපයක්. සමහර අය හිතනවා එකට මැරුණහම නැවත එකට උපදින්න පුළුවන්
කියලා. ඒක
පුහු බොරු සංකල්පයක්. එක ළඟ මැරුණට මරණ දෙක එක ළඟ තියන්න පුළුවන්. හැබැයි මේ කරපු ක්‍රියාකාරකම් වලට අනුව නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එකත් එතරම්ම පහසු නෑ. මේක තේරුම් නොගත්ත සමහර අඥාන අය දැන් අපි ගොඩක් වෙලාවට මේ ඉවසීමේ ඉවසීමක් නැතිකම්, මේ තරහව පාලනය කරගන්න මේ මනස සූදානම් නොවීම, අපි ගෙවල් වලදී එදිනෙදා අතුගාන ඉඳලා ගන්නවා. සමහර වෙලාවට අපි කවුරුවත් මේ අසපු වහන එකඳු කෙනෙක්වත් ඉදල ඉරට යක් දෙකක් කරනවා කියලා ඉදල වීසි කරන්නේ
නැහැ.
ජීවිතේක අපි ප්‍රාර්ථනා කරන දේවල්, අපි හිතන දේවල් ඒ ආකාරයෙන්ම සිදු වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අහඹු දේවල් මත තමයි ජීවිතය පරිවර්තනය වෙන විවිධ දිශාවන් වලට. ඒක බුද්ධ ධර්ම හරි ආකාර දන්න ඇත්තෝ දන්නවා. යම් පිච්චං නලබති තම්පි දුක්ඛ. අපි හිතන දේ ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක දුක. හැබැයි දුක පිළිබඳව මුදිතාවෙන් බලලා, උපේක්ෂාවෙන් ඒ දිහා බලලා තීරණ තීන්දු ගන්න පුළුවන් නම්, මේ ආදරය වෙනුවෙන් හෝ සෙනෙහස වෙනුවෙන් හෝ කරුණාව වෙනුවෙන් හෝ මෛත්‍රිය වෙනුවෙන් හෝ මේ අයහපත් දෙයක් නිසා මේ දැන් Tamanට ඒක සාධාරණීකරණය කරගන්න පුළුවන් සමහරට. මේක කුසල චේතන. හැබැයි කුසලයක් නෙමෙයි, මේ කුසල වේසයකින් අකුසලයක් එන්නේ. Tamanට හිමි කියලා කල්පනා කරලා ඒ දේ නොලබෙනකොට අයහපත් විදියට මේවා ලබා ගන්නවා. මොකද බුදුදහම සඳහන් කරනවා බොහෝ වෙලාවට මේ ලෝකේ ඒකාකාරව පවතින්නේ නැහැ. මිනිස්යා තුල වෙනස්කම් නිර්මාණය වෙනවා. ඒක චිත්ත සන්තානය තුල වෙන්න පුළුවන්, පූර්වේ කරන ලද ක්‍රියා අනු වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම තමන්ට පුළුවන් පාලනය කරන්න. මොකද අපි දන්නවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආඝාත වග්ගයේ තියෙන සූත්‍රයක් ආඝාත පටිවිණය කියලා සූත්‍රයක්. ඒකෙදි සඳහන් කරන බුදුහාමුදුරු කෙනෙකු කෙරෙහි ද්වේෂය පහළ වුණොතින් ඒ නැති කරන්න යොදා ගන්න පුළුවන් උපක්‍රම පහක්.
එහෙමයි හඳුරන්නේ.
එකක් තමයි යම් කෙනෙක් පිළිබඳව ඔබට ද්වේෂයක් ඇති වුණොත් ඒ පුද්ගලයා කෙරෙහි ඔබ මෛත්‍රිය පතුරවන්න. ඒතර මෛත්‍රිය පතුරවහම ද්වේෂය කියන එක නැති වෙනවා. ඒ පුද්ගලයා කෙරෙහි කරුණාව පතුරවන්න. කරුණාව පතුරවුවහම මේ ද්වේෂය නැති වෙනවා. ඒ වගේ උපේක්ෂාව මධ්‍යස්ථව හිතන්න. මේක තමයි සතර බ්‍රහ්ම විහරණවල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. මේ උපේක්ෂාව කියන්නේ මේක මහා බ්‍රහ්මයා ළඟ තියෙනවා කියලා අපි කියනවා, දෙමව්පිය ළඟ තියෙනවා. ඒක අපි තුල ඇති කරගන්න බාධාවක් නැහැ නේ. ඉතින් ඒක අපි හැම කෙනෙකුටම ඒ වගේම තමයි නොසිතා නොමෙනෙහි කරන්න. දැන් මට යම් කෙනෙක් මම කියව මට දැන් දර්ශන මහත්මයා කෙරෙහි ද්වේෂයක් තරහාවක් වෙනවා මොකක් හරි කාරණාවක් නිසා. එතකොට ඒ තරහව හෝ ද්වේෂය නැවත නැවත මතක් වෙන්නේ මට දර්ශන මහත්ය මතක් කළොත් විතරයි. මට ඔබතුමා අමතක මට පුළුවන් ඔබතුමා ගැන හිතන්න නැතුව ඔබතුමා පිළිබඳව මෙනෙහි කරන්න නැතුව ඉන්න පුළුවන් නම් එතකොට ඔබතුමා පිළිබඳව එන ද්වේෂයත් මා තුලින් අයින්
වෙනවා.
එහෙනම් යම් පුද්ගලයෙක් පිළිබඳව අපිට නොසතුටක් එන්න පුළුවන්. සමාජ ජීවිත අපි හැම කෙනෙක්ම අංග සම්පූර්ණ නැහැ. අපි හැම කෙනෙක්ගේ අතින්ම විවිධ මට්ටමින් වැරදි සිදු වෙනවා. ඒ වැරදි සිදු නොවෙනවා නම් අපි ආර්ය තත්වයට රහත් බෝධියට පත් වෙලා තියෙන්නට ඕන. එහෙමපත් නොවිච්ච හැම කෙනෙක් තුළම මේ දේවල් ඇති වෙන එක සාමාන්‍යයි. ඒක අවබෝධ කරගන්න ඇත්තෝ කල්පනා කරන මේ මම ඔහු ගැන හිතන්නේ. එතකොට ඔහු ගැන හිතන්නේ තිනොට ඔහු මම අභියෝගයක් කියලා කල්පනා කරන්නේ නැතිකොට මට ඔහු පිළිබඳ ද්වේෂයක් නැහැ. සමිල මුදල් නාස්ති වෙන්නේ නැහැ. කාලය නාස්ති වෙන්නේ නැහැ. මිත්‍රයෝ නැති වෙන්නේ නැහැ. මේ සියලු දේ අවසාන කර්ම තමයි කාරණාව තමයි කර්ම සකතාව මෙනෙහි කරන්න. අපි හිතන්න ඕන ක්‍රියාවක් කළොතින් ඒ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. අපි බෞද්ධය හැටියට දන්නවා සමාජ ජීවිතයට ඕනතරම් උදාහරණ තියෙනවා. යම් ක්‍රියාවක් කළොතින් ඒ ක්‍රියාවට අනුකූලව අනුරූපව අපිට ප්‍රතික්‍රියාවක් තියෙනවා. කාටවත් ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ.
එහෙමයි හොඳට.
සතාවකාලිකව ධනය නිසා, බලය නිසා, වෙන යම් කාරණාවක් නිසා මිදෙන්න පුළුවන්. හැබැයි වැරදි කළා නම්, ඒ වැරදි කලේ වැරදි වලට දඬුවම් දෙන මිනිසෙක් නම්, වැරදි විසඳන කෙනෙක් වැරදි කළත් ඔහුට ඊට ඉහළ තැනකින් මෙලව සමාවක් ලැබෙන්න පුළුවන්. හැබැයි සාංශාරික වශයෙන් කිසිදු සමාවක් නැහැ. ක්‍රියාවට ප්‍රතික්‍රියාව තියෙන එක දිත්ත ධම්ම වේදිනිය වශයෙන් වෙන්න පුළුවන්
මෙලව.
අපරාපරිය වේදිනිය වශයෙන් ඊළඟ භවයක, උපපජ්ජ වේදිනිය වශයෙන් ඊළඟ උපදින භවයක වෙන්න පුළුවන්. හොඳ ක්‍රියාවන් වලට හොඳ විපාක, නරක ක්‍රියාවන් වලට නරක විපාක. මොකද අපි කියනවා කපාගත්තොත් දෙයක් කරගහගෙන යන්න ඕන. එසා ඒ කරගහගෙන යන එකේ විපාක ඒ කරගහගෙන යන පුද්ගලයා තව කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙකුට පවරන්න පුළුවන් කමක් නැහැ. මෙලව අපි වැරද්දක් කළොත් අපිට තියෙන ශක්තිය මත තව කෙනෙක් පිටේක පටවන්න පුළුවන්.
හැබැයි
සාංශාරිකව මේවා විඳින්න ගියහම ඒවා අපි හැම කෙනෙකුටම එක හා සමානව අත් විඳින්න වෙන නිසා කරන ක්‍රියාවන් වලදී බොහොම පරිස්සම් වෙන්නට ඕන. ද්වේෂය ඇති වෙන එක සාමාන්‍යයි. හැබැයි ඒක ක්‍රියාබවටපත් නොකරන්නට ඒක ආදරේ නාමයෙන්, මෛත්‍රේ නාමයෙන්, සෙනෙහසේ නාමයෙන්, සමාජ සදාචාරේ නාමයෙන් මොන දේ කළත් ඒක වැරදි. මොකද මම උදාහරණයක් කිව්වොත් සමහර රට අපිට දේශ වෙනවා මේ අවිහිංසාවේසී. දැන් අවිහිංසාවේසී කියන්නේ හිංසා නොකරනවා කියන
එක. එහෙමයි.
බුදුහාරෝ අගය කළ තිනවා අවිහිංසාව හොඳයි. ගෙම්බෙක් ගිල දාන ණයෙක් අපි දැක්කොත් සමහර වෙලාවන් වලදී අපි දන්නවා අපිට ගෙම්බ පිළිබඳව හිංසාව කියන කාරණාව මූලික වෙලා ණයාත් එක්ක වෛරයක් ඇති වෙන ක්‍රෝධයක්. එතකොට ගෙම්බ ගැන හිතලා අපි ණයාට ගහනවා, ණයා මරනවා. ඇයි? කවුරු පිළිබඳව ද්වේෂය ඇති වුණත් ද්වේෂය ද්වේෂයමයි. එතෙන්දි සත්ව ඝාතනය සිද්ධ කරනව නම් ඒකට අනුරූප විපාක ලැබෙනවා.
එහෙමයි අපි හඳුරන්නේ. මම හිතන්නේ දේශය සම්බන්ධයෙන් බොහොම ලොකු පැහැදිලි කිරීමක් අපි සිද්ධ කළේ. මෙන්න අනතුරුව අපි හඳුරන්නේ මේ සමාජගතව තිබෙන තවත් ප්‍රධාන සාධක තිබෙනවා. මේ රෝගී තත්ත්වයන්, දේශය නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් තිබෙන. දැන් වෛද්‍යවරුන්ගේ විවිධ නිර්දේශ ක්‍රම වේද තුලිනුත් ඒ සම්බන්ධයෙන් හොයාගෙන තිබෙනවා අපි හඳුරන්නේ. මේ හෘද ආබාධ, පිළිකා වෙනිද බහුල වශයෙන් අපේ සමාජයේ මේ විදිහ තිබෙනවා. සමහරවිට මේ අද දවසේ ජීවත් වෙන කෙනා හෙට දවසේදී හෘද ආබාධයකින් මිය යන්නට පුළුවන්. අපි කාටත් පොදු කාරණයක්. මම හිතන්නේ FM දෙන අසසින් ඔබටත් ඒ පොදු බවට පත්වන්නට පුළුවන්. හෘදයාබාධ සහ පිළිකා වැඩිවීමේ ප්‍රවණතාව අපි හඳුනන්නේ මේ ද්වේෂය කියන සංකල්පයේ හිත ඇතුළාන්තේ හටගන්නා වූ ප්‍රධාන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවට පත්වලා තිබෙනවා කියලා වෛද්‍යවරුන් සොයාගෙන තිබෙනවා අපි හඳුනන්නේ.
ඇත්තටම දර්ශන මහත්මයා, දැන් ඔබතුමා කියපු කාරණාවත් එක්ක ලෝකේ වෛද්‍ය තාක්ෂණයේ දියුණු වෙන්න සමහර වෛද්‍යවරු සඳහන් කරන කාරණාවක් තමයි ලෙඩක් දුකක් හැදුනහම සිත රිලැක්ස් වෙන්න ඒක මානසිකව ඇති කරගන්න ඒක සඳහා භාවනාව, දැන් සතිපට්ඨාන වගේ භාවනාවන් සිද්ධ කරන්න. මොකද අපි ලෙඩෙක් වෙලාවට, දැන් ලෙඩෙක් දැක්ක වෙලාවට අපිට කියනවා දැන් මේ සෙත් පිරිත් සජ්ජායනය කරන්න. සෙත් පිරිත් කියලා කියන්නේ හොඳ වචන, මෛත්‍රිය සහගත වචන, යහපත් වචන. ඒව කිව්වහම අර ගතේ තියෙන ශාරීරිකව තියෙන ආබාධයන් තාවකාලිකව සුව වෙන්න, යහපත් වෙන්න මනස පිණ. දැන් අපි කියන්නේ හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං පුනාති. අපි යම් දෙයකදී අපේ හදවත සිත පිනා ගියෝතින් ඒක තමයි අපි පින කියලා කියන්නේ. එතකොට ඒක සතුට. සතුට තමයි පින. යම් කෙනෙක් නිරන්තරවම ද්වේෂ කරනවා නම්, වෛර කරනවා නම් ඔහු ලබා ගන්න ආස්වාස ප්‍රාස්වාස කරන එකේ ඉඳලා මේ ලේ ධාතුවේ ඉඳලා මේ හැම තැනකම දුවන විස.
එහෙමයි හඳුරන්නේ.
ඒ විස දුවනකොට ශරීරයේ තියෙන ඔක්සිජන් වායු ප්‍රමාණය අඩු වෙනවා. නවීන තාක්ෂණවල තියෙනවා ශරීරයේ තියෙන ඔක්සිජන් වායු ප්‍රමාණය අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ශරීරයේ වැඩි වෙනවා.
එහෙමයි.
එහෙම වුණාම ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වෙනවා. ශරීරයේ තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. ශරීරයේ තෙල් ප්‍රමාණය වැඩි වෙනකොට හදවතත් එක්ක සම්බන්ධ වෙන නාල අවහිර වෙනවා. නාල අවහිර වුණාම අපි කියනවා හાર્ට් එකට ලේ ගමනාගමනයේ මේ හදවතට ලේ ගමනාගමනයේ අඩු වෙනවා.
එහෙමයි හඳුරන්නේ.
ඒක ෂණික මරණයක් දක්වා ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි කියන්නේ හෘද රෝග හැදෙන්න බොහෝ වෙලාවට බලපානේ අධික සතුට සහ අධික දුක.
එහෙමයි.
සමහරවිට අපි සතුට වෙන විදිය වෙනස්නේ. කෙනෙක් කෙනෙකුට හිංසා කරලා සතුට වෙනවා. කෙනෙක් කෙනෙකුට මෛත්‍රිය කරලා උදව්පකාර කරලා සතුටු වෙනවා. ඒ වගේ දුකත් එහෙමයි. සමහර වෙලාවට සැපද ගෙන දෙන දේ තව ටිකකින් දුක වෙන්න පුළුවන්. සමහර වෙලාවට දුක ගෙන දේ සමහර වෙලාවට සැක. ඒතර මේ ෂණික චිත්ත වේගයන් අවබෝධ නොකරගත්ත ඇත්තෝ මේ කියන ෂණික මරණයන් වලට පත් වෙනවා. සමහර වෙලාවට සදාකාලික ආබාධය බවට පත්. ඒක තමයි බුදුහාරගේ අටලෝ දහමේදී කම්පා වෙන්න එපා කියලා.
එහෙමයි හඳුරන.
ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා අපසංස හැපදු. ලාභයක් ආවත් අලාභයක් ආවත් අපිට මැදහත්ව ඉවසන්න පුළුවන් නම් අර ෂණික මරණ මේ හදවත පිළිබඳව ඇතිවෙච්ච මේ ලේ ධාතුව පිළිබඳව ඇතිවෙච්ච මේ රෝගයන් ඇති වෙන්නේ. ඒ වගේම තමයි යසස සහ අයස කීර්ති ප්‍රශංසාව සැපදු මේ හැම තැනකදීම අපිට මධ්‍යස්තව හිතන්න පුළුවන්කම තියෙනවා නම් මේ චිත්ත වේගයන් වලට අපේ සිරුර අපේ ප්‍රාණය ගොදුරක් බවට පත් කරගන්න පුළුවන් කමක් නැහැ.
එහෙමයි.
දැන් එකම පුද්ගලයා ගත්තාම එකම පුද්ගල දැන් අපි උදේ ඉඳලා උදෑසන ඉඳලා හවස වෙනකම් පුද්ගලයෙක් ගැන නිරීක්ෂණය කළොතින් ඔබ ඔබ නිරීක්ෂණය කරලා බලන්න අපේ මේ හිතේ පහළ වෙන සිතුවිලි ප්‍රමාණය අපිට ගණනය කරන්න බෑ. එකම සිතුවිල්ල පුද්ගලයා 100 දෙනෙක් ගත්තාම 100 විදියක්. ඒ නිසා අපිට මේක මෙහිමයි මේ දැන් මේ වාඩි වෙන පුටුවක අපිට ආකෘතිය කියන්න පුළුවන්.
එහෙමයි.
ලියන මේසෙකට අපිට ආකෘතිය කියන්න පුළුවන්. හැබැයි මේ හිතේ පහළ වෙන සිතුවිලි වල ආකෘතියක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එකම සිතක් හැබැයි සිතුවිලි ධාරාවක්. ඒ ධාරාව තේරුම් ගන්න බැරි වුණාම සමහර කෙනෙක් මරණයට පවා ලක් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි තමා පිළිබඳව තේරුම් නොගැනීම. ලෝකෙ කියන ඉතාම ප්‍රසිද්ධ දෙයක් තමයි ලෝකය නිවැරදි කරන්නට ඉස්සෙල්ලා තමා පළමුව නිවැරදි වෙන්නට ඕන. තමා නිවැරදි වෙනකොට ලෝකෙ ඉබේටම නිවැරදි වෙනවා. තමන් නිවැරදි නොවෙනකොට ලෝකය නිවැරදි වෙන්නේ නැහැ. නිසා තමා පිළිබඳව අවබෝධය ඇති කරගත්තාම මේ අයහපත් දේවල් වලට පුද්ගලය නතු වෙන්නේ නැහැ.
එහෙමයි අපේ හඳුරන්නේ සමහර අවස්ථාවලදී මේ පවුලේ තිබෙන නොසන්සුන්කාරී හේතු නිසාත් මේ ද්වේෂය හටගන්නට අවස්ථා තිබෙනවා. අපේ හඳුරන්නේ සමහර මේ විවිධ කාරණා පිළිබඳව අපි උදාහරණයක් විදිහට ගත්තොත් එimhe සිරකරුවන්ව නිරීක්ෂණය කරන්න ගියාට පස්සේ හඳුරන්නේ පවුලෙන් ලැබුණු ආభాෂය නිසා මේ ද්වේෂ සහගත හැඟීම් නිසා තමුන් සිරගත් වෙලා තිබෙනවා කියලා විවිධ ආරංචි අපිට තිබෙනවා. අපි දකින විදිහට පුංචි කාලේ ඉඳන් දෙමාපියන් ලබා දෙන ඒ ආදර්ශය සහ අවවාද නිසා අපේ හඳුරන්නේ මේ ද්වේෂය ඇති කරගන්නවා. අනිකාට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. අනිකා පරෙමින් ඉදිරියට යා යුතුයි. ඔහුගෙන් පලිගත යුතුයි. ඔහුට බොරු කළ යුතුයි. මේ වගේ විවිධ කාරණා අපි හඳුනන්නේ පුංචි කාලේ ඉඳන් ළමයින්ගේ ඔළුවට ගියාට පස්සේ ද්වේෂය ඇති වෙනවා කියන කාරණේයි අපිට අමුතුවෙන් තර්ක කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ කොහොමද මේ පෞසංශයෙන් ඉවත් කරගෙන අපි දහමට අනුකූලව දේශය ඉවත් කරගනිමින් අපි යහපත් ජීවිතයක් ගත කරන්න කියන කාරණේ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි.
මේ තෙන්දි අවස්ථා දෙකක් යටතේ මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. සමහර පෞල් තියෙනවා. ඒ පෞල් පරිසරය හොඳයි. හැබැයි දරුවෝ සමාජය තුල ගත්තහම නරකයි. සමහර පවුල් තියෙනවා සමාජ ජීවිතය තුළ දෙමව්පියෝ මූලය ගත්තහම එතරම්ම යහපත් නැහැ.
එහෙමයි.
හැබැයි හැදෙන දරුවෝ එහෙම නෙමෙයි. සියලු අතින් ගුණ යහපත්කම් තියෙනවා. සමහර විලාවන් වලදී දෙමව්පියන්ගේ තියෙන වැරදි ආදර්ශයන් නිසා වැරදි මඟ පෙන්වීම නිසා මේ දරුවෝ සමාජ ජීවිතය තුළ අයහපත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අංගුත්තර නිකායේ චක්ක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා යම් කෙනෙක් යම් ආයතනයක් දියුණු වෙන්නට අවශ්‍ය කරන කාරණාවන් හතරක්. එකක් තමයි සුදුසු ප්‍රදේශය. ඒක තමයි මහා මංගල සූත්‍රයේදී පතිරූපදේශ වාසෝච කියලා කියන්නේ. ඊළඟ කාරණා තමයි කල්යාණ මිත්‍රතා, යහපත් මිත්‍රයෝ. තුන්වෙනි කාරණය මනා ක්‍රියාකාරීත්වය. හතරවෙනි කාරණය තමයි පූර්වේ කරන ලද ක්‍රියා. පුබ්බේච කත පුඤ්ඤතාපි කියලා කියන්නේ.
එහෙමයි.
පෙර කරන ලද පින. සමහර වෙලාවට ලෞකික ජීවිතේ අපි වාසනාව, දෛවය, ආශිර්වාදය කියලා කියන්නේ මේ කාරණාවට. සමාජ ජීවිතේ හොඳ කියන්නේ මේකට. ධර්මානුකූලව කුසලය කියලා කියන්නේ මේකට. ඒසම මේ කරුණු හතරම පදනම් වෙනවා ආයතනයක් හෝ පුද්ගලයෙක් සංවර්ධනය වෙන්න.
එහෙමයි හඳුරන.
සුදුසු ප්‍රදේශයක තියෙන්නට ඕන. ආයතනයක් ගත්තත් පුද්ගලයෙක් ගත්තත් සුදුසු ප්‍රදේශයක නොහිටියොත් අයහපත් තැන්වල කල්ගත කළොතින් වැරදි පූර්වාදර්ශ ලැබුණහම පුද්ගල විනාශෙනවා. දැන් අපිට තියෙන බෞද්ධ සාහිත්‍ය ඕන තරම් තියෙනවා, ජාතක පොත ගත්තාම ඕන තරම් අපිට උදාහරණ තියෙනවා. මේ හැම තැනකදීම ප්‍රදේශය පිළිබඳව වැදගත් බවක් තියෙනවා. එනද කල්යාණ මිත්‍රතා. බුද්ධහම කියන්නේ නබජේ පාපකේ මිත්‍ර. ඕනෙම හොඳ කෙනෙක් අයහපත් ආශ්‍රයයට ගියෝතින් ඔහුගේ චර්යාවන් අයහපත් වෙන්න පුළුවන්. දේශනාවේ සඳහන් කරනවා අපිට ආශ්‍රය කරන්න සුදුසු කෙනෙක් නැත්නම් හුදකලාව ඉන්න ආශ්‍රයට නුසුදුසු අය ආශ්‍රය කරන්න එපා. ඒ වගේම තමයි සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා මේ මිත්‍රයෝ ගැන කතා කරලා අපාය සහායක වචී පරම මේ අනුපිය මේ වගේ මිත්‍ර ආශ්‍රය කරන්න එපා. ඒක දෙලව අයහපත පිණිස පාදයි. ඒ වගේ තමයි මනා ක්‍රියාකාරීත්වය. යහපත් ක්‍රියාකාරීත්වයක් ඕන. ආයතනයක් දියුණු වෙන්නත් ඒ තුළ යහපත් ක්‍රියාකාරීත්වයක් තියෙනවා.
එහෙමයි හඳුනන.
පවුලක් තුලක් එහෙමයි. දෙමව්පියන්ගේ ආදර්ශය, දෙමව්පියන් දරුවන්ට දෙන ආදර්ශය, දෙමව්පියන් තමන්ගේ ජීවිතයේ ගත කරන පිළිවෙල, ඒ හැම දෙයකදීම තියෙන ඕන සුදුසු ආයතනයක ගත්තත් සුදුස්සාට සුදුසු තැන දීම තුළ ආයතනය දියුණු වෙනවා. මොකද
එහෙමයි.
පුද්ගලයෙකුට රැකියාවක් දෙනවට වඩා රැකියාවට අවශ්‍ය පුද්ගලයෙක් ඒ තැනට ගැනීම ඒක ඊටත් වැඩගත්. මේකත් හේතු. අවසාන කාරණේ තමයි පුබ්බේජගත පුඤ්ඤත. පෙර කරන ලද පින් කුසලය මේ දේවලුත් අවශ්‍යයි. සමහර කෙනෙක් අපි දැක්කිනවා සමාජයේ මම මුලින් සඳහන් කළේ දෙමව්පියෝ අයහපත්. හැබැයි දරුවෝ ඉතාම හොඳ තැනක ඉන්නවා. හැම පැත්තින්ම හොඳයි. ඒ අර සංසාරික වශයෙන් කරපු ක්‍රියාවන් මේකට බලපානවා. ඒ බලපෑවත් නැතත් මෙලව දෙමව්පියෝ ඒ දරුවා නිසිමකට යොමු කරලා තියෙනවා. හැමදාම උපකාරක පන්තියවල දරුවෝ නැනවතුම් කළා වගේම ඉරිද දවසටවත් දහම් පාසලට යවලා මේ දහම මේ සමාජය මේ ශිෂ්ටාචාරය අපේ සංස්කෘතිය ගැන අවබෝධයක් දෙනවා.
ඒතර
අපේ සංස්කෘතිය ගැන මේ ශිෂ්ටාචාරය ගැන මේ දර්ශනය ගැන මේ භාෂාව ගැන අපේ රට ගැන අවබෝධයක් නැති වුණොතින් ඔහුට මේකේ මේ සමාජේ වැඩිකල් පවතින්න බෑනේ. දැන් අපි ඕන තරම් දකින්නනේ. එහෙම අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි ඒ ශේෂ්ත්‍රය තුල මේ රට තුල ජීවත් වෙන නිසා මේක අපි ගුණධර්ම වලින් හැකියාවන් මත අවවාද අනුශාසනා මත නිවැරදි කරගන්න ඕන දෙයක්.
එහෙමයි අපි හඳුරන්නේ. සමහර වෙලාවට මේ කෙනෙකු මිය යන්නට මත්තෙන් අපි දැක තිබෙනවා මේ මහු යහපත් තැනක ඉපදේද නැද්ද කියන ওই තරකය තුළ ජීවත් වෙනවා හඳුරන්නේ. සමහරුන් අපිට කියනවා කිසිදු වේදයකින් තොරව අපි මිය ගියාට පස්සේ අපි කොහේ හරි ලෝකයක ඉපදෙයි. අපි හොඳ තැනක ඉපදෙයි කියලා. නමුත් මේ විශ්වාසය කියන දේ සමහර විට මේ ද්වේෂය උද්දීපනය වීම නිසා හඳුරන්නේ වෙන යම් මානයකට ගොස් ඉපදෙන්නට පුළුවන්. සමහර විට ප්‍රේතාත්මයක වෙන්නට පුළුවන්. නැත්තම් සතර මහා අපාය වෙන්නට පුළුවන්. ඔවගේ විවිධ කාරණා තිබෙනවා. සමහරුන් කියනවා අද දවසේදී හොඳින් කාලා බීලා ජොලේ හිටියම තමුන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඒ ගව ආත්මභාවයත් ඒ වගේම හොඳින් ජීවත් වෙන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. නමුත් අපි ඊළඟ ආත්මභාවය පිළිබඳව නැවත වාරයක් උත්පත්ති පිළිබඳව අපි බෞද්ධ දර්ශනයට අනුකූල විශ්වාස කරනවා නම් මේ ද්වේෂය කියන සංකල්පය හදිසියේදී අපි මේ යන අවස්ථාවේදී උද්දීපනය නොකර ගන්නට අපි හඳුරන්නේ මොන වගේ දේවල් අපි අනුගමනය කළ යුතුද?
ඇත්තටම දැන් දෙබුතුමා කිව්වා වගේ එහෙම කියන අය අදත් හිටියා එදත් හිටියා හෙටත් වෙනවා. මොකද සමාජයේ ගත්තහම නානත්ත කාය නානත්ත
සංඥා
ඉද මිනිස්සු ඉන්නේ. ඒ නිසා අපිට හැම කෙනෙක්ම යහපතේ යොදවන්න පුළුවන් කමක් නැහැ. අද දෙරණ අසපුව මේ වැඩසටහන අහලා ඔයාල මොනවද කියලා වැඩක් නැහැ කියලා කල්පනා කරන අයත් ඉන්න පුළුවන්.
එහෙමයි.
හැබැයි අපි අපේ ඉලක්කය අපි දන්නවා 100ක් ඇහුවොත් මේ වැඩසටහන 100 දෙනාම අපි ඉලක්ක කරන්නේ නැහැ. අපි දන්නවා මොකද අර පින් පිරිච්ච කෙනෙකුට පූර්වයේ පාරමිතා පුරපු කෙනෙකුට තමයි මේ සත්‍ය දර්ශනය අවබෝධ කෙන්නේ.
එහෙමයි හඳුනන්නේ.
නැත්නම් බුදුහාමුදුරුවෝ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි මේ පාරමිතාවන් පුරන්න අවශ්‍ය නැහැ නේ. අරිය පරියේෂණ සූත්‍රයේදී බුදුහාරෝ දේශනා කරනවා මහණෙනි මම සංසාර ජීවිතයේ තුල අනාර්ය පරියේෂණයේ යෙදුණා. ඒ නොදනුවත්කම. හැබැයි දැන් මම අනාර්ය පරියේෂණේ නියැලෙන්නේ නැහැ. මම මේ පිළිබඳ දැනුවත් මම ආර්ය පරියේෂණේ නියැලෙන්නේ. ඒ නිසා ඔබත් ආර්ය පරියේෂණේ නියැලෙන්න. එහෙනම් අපි ආර්ය පරියේෂණ යහපත් දේවල් එකතු කරගන්න තමයි අපි නිරන්තරව වෙහෙසෙන්නට ඕන. ඒක වැදගත් වෙන්නේ අනුන්ට වඩා තමන්ට. සුද්ධි අසුද්ධි පච්චත්තා නාඤ්ඤ මඤ්ඤං විසෝදේ. තමාගේ පිරිසුදුභාවය සහ අපිරිසුදුභාවය බණින්න ඕන තමන්. දැබුතුමා කිව්වා වගේ සමහර කෙනෙක් හිතනවා මේ ජීවිතයේ මේ කාල බීලා ගියාම අවසාන හිතත් මරණාසන්න සිත යහපත් වුණොත් හොඳ තැනක ඉඳී කියලා හිතන. දැන් භාරතයේ ගත්තාම ෂට් ශාස්ත්‍රවරුන්ගෙන් එක ශාස්ත්‍රවරයෙක් කියනවා ණයට හරි ගිතෙල් කාලා ජීවත් වෙන්න.
එහෙමයි හඳුරන්නේ.
එදා සමාජයේ තිබිච්ච රසවත් සහ ගුණවත් ආහාරයක් මේක ණයට හරි කන්න මේ ජීවිතයේ විතරයි ඔහු උච්ඡේදවාදී නැවත භවයක් නැහැ කියලා කල්පනා කරනවා. හැබැයි අපි දන්නවා බුද්ධිමත්ව හිතද්දී ලෝකේ බොහෝ අන්‍යාගමික නායකයන් අන්‍යාගමික මිනිස්සු පවා විශ්වාස කරනවා අපි හැම කෙනෙකුටම පුනර්භවයක් තියෙනවා.
එහෙමයි හඳුරන්නේ.
එතකොට පුනර්භවය කියලා කියන්නේ නැවත භවයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම මැරුණාම ප්‍රතිසන්දියක් තියෙනවා. ඒ සඳහා හේතු වෙන්නේ චුතිසිත කියලා අපි කියනවා. අවසාන හිත. දැන් මරණාස අපි ගොඩක් වෙලාවට මරණයට බය. අපි කවුරුවත් ඒ අත්දැකීම් මේ භවය තුළ විඳලා නැහැ. අපි පිච්චුනහම දන්නෝ දැවිල්ලයි. තුවාලයක් ඇදෙනවා අපි දන්නවා රිදෙනවා. හැබැයි මරණයට මිනිස්සු බය ගොඩක් වෙලාවට මේ එකතු කරගත්ත දේවල් දාල යන්න බෑ. මට තව වැඩ ටිකක් තියෙනවා ඒ ටික මම කරලා නැහැ. තමන් ජීවිත කාලය තුළ සිදු කරපු දේවල් ස්මරණය කරද්දී බොහෝ දේවල් අයහපතට තියෙන්නේ.
ඒ
නිසා තමන් හොඳ දේවල් කරලා නැහැ. එහෙම වුණාම මිනිස්සු මැරෙන්න බයයි. අපි සමහරවිට අපි මැරෙන්න බය නැහැ. අපි හොඳ දේවල් කළා. එහෙම අයට චුතිසිත කියලා කියන්නේ අවසාන වෙලාවේදී පහළ වෙන චිත්ත ධාරාවන්. අපි කරපු හොඳ දේවල් සහ නරක දේවල් අපේ හිතට එනවා. අපි බොහෝ වෙලාවට හොඳ දේවල් කරලා තියෙනවා නම් ඊට අනුව ප්‍රතිසන්දියක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට කියන්නේ දැන් කෙනෙක් මරණාසන්න වෙනකොට දරුවන්ට උනත් අපි කියනවා ඇඟපත අල්ලන්න එපා. ඒ වෛද්‍යවරුන්ට රෝහලේදී කියනවා කෙනෙක් මැරෙන්න හදනකොට කෙනෙක් මියන්න හදනකොට ඔහු දඟලනවා. ඒත් වෛද්‍යවරු කියනවා ඔහු ළඟින් ඉවත් වෙන්න. ඇයි? මරණාසන්න වෙලාවක් කියන්නේ මහා වේදනාවක්. මේ හුස්ම ටික පිට කරන වෙලාව ඒ වෙලාවට කවුරේ අතින් පයින් අල්ලන්න ගියොතින් ඔහුට ඒ පිටවෙන දේශයක් ඇති වෙනවා, තරහාවක් ඇති වෙනවා. දැන් අශෝක ධර්මාශෝක රජතුමාගේ සම්බන්ධයෙන් එතුමා මිය යන වෙලාවේ මුණුමුරු මිනිබිරියන් දරුවෝ පවන් ගහනවා, අප උපස්ථාන කරනවා. මෙතුමාට දැනුනේ මේ තමන්ගේ ඇඟට කවුරු හරි කුළු ගෙඩි වලින් විවිධ අවි ආයුධ වලින් ගහනවා, තලනවා කියලා. ඒ තමයි ඒ වේදනාවෙන් මියගිය නිසා තමයි අයහපත් උත්පත්තියක් ලැබුවේ. නැවත තමන්ගේ පුත්‍ර රත්නය වන මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් එක්ක ඒ තත්ත්වයෙන් නැවත චුත වෙලා නැවත හොඳ ප්‍රතිසන්දියක් ලබන්න හේතු වුණා. ඒ නිසා අපි හැම කෙනෙකුටම එහෙමයි. මොකද අපි කවුරක් පෘථග්ජන නැහැ. මරණාසන්න වෙලාවන්වලදී මේ වගේ සිතේ නොසතුටක් යම් කෙනෙක් පිළිබඳව අයහපත් සිතුවිල්ලක් ඇති වුණොත්ින් ඒක සංසාර ගත කරනවා. මොකද අපි කියන්නේ වෛරය ගත්තත් ද්වේෂය ගත්තත් ඊළඟ භවයට ගෙනියනවා. එහෙම ගෙනිච්චා කියලා කියන තමන්ට වෛර කරපු ද්වේෂ කරපු ඇත්තන්ට ඊට එහා දඩුවමක් දෙන්නවා කියලා තමන් හිතන නිසා මේක කෙලවරක් නෑ. ඒ නිසා වඩා හොඳ දේ තමයි අපේ හිත පිරිසිදු කරගෙන එක්ලස් කරගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන් නම් හොඳින් මැරෙන්න පුළුවන් නම් නැවත භවයේ කවදාවත් දුගතිගාමී වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා. ඒ හැකියාව කාටවත් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. තම තමන් ජීවිත අවබෝධයෙන් ඇති කරගත යුතු දෙයක්.
එහෙමයි අපි හඳුරන්නේ තම තම නැනපමණින් දැනගත යුතු. සාමාන්‍යයෙන් අපි දන්නා සියලු දේවල් FM දෙන අසපුවෙන් ඔබට ලබා දෙන්නේ ඔබගේ ධාර්මික චින්තනය යම්කිසි මානයකට රැගෙන යාමේ බලාපොරොත්තුව සමගින්. අද අපි කතා බහ කරන්නේ ද්වේෂය සම්බන්ධයෙන්. අපි ලැබිලා තියෙන අවසාන කාල පරිච්ඡේදය අපි හඳුරන්නේ සාමාන්‍ය මේ ද්වේෂය කියන සංකල්පේ මෙන්න මේ ප්‍රමාණය කියලා අපි නිමා කරන්න හැකියාවක් නැහැ. කතා බහ කරනවා නම් පැය ගණන් දවස් ගණන් යනකම් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න පුළුවන් සංකල්ප එකින් එක අරගෙන. ඒක නිසා ඔබ වහන්සේට මම ආරාධනා කරනවා අවසාන වශයෙන් ද්වේෂය කියන දේ අපේ ජීවිත වලින් බැහැර කිරීම සඳහා මේ සමාජගතව ජීවත් වෙද්දී ද්වේෂය ඇති වෙනවා. ඒකින් එක අතර බයින් බස් වීම ඇති වෙනවා. ඉන් අනතුරු හිතමනාපකම් ඇති වෙනවා. ඒක නිසා හඳුරන්නේ මේ ද්වේෂය කියන සංකල්පේ අපි තුරන් කර ගැනීම සඳහා අනිවාර්යම ධර්මදේශනා උපක්‍රම භාවිතා කළ යුතුයි. පිරිස අධ්‍යයන අසා සිටිය යුතුයි. ඒ වගේම අපේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මේ ද්වේෂය ඉවත් කර ගැනීමට මේ බුදුන් වහන්සේගේ සද්ධර්මයෙන් තිබෙන තව පිළිවෙත ඕනෑ තරම් තිබෙනවා. බෝසත් වාරකන සම්බන්ධයෙන් උත්තරයක් ලබා දෙන්න.
එතකොට අපේ බුදුදහමේ වචනයක් තියෙනවා සුද්දස්සු පොහසතෝ සදා කියලා. ඒ කියන්නේ සිත යහපත් මිනිස්යාට හැමදාම පොහේ දවසක්.
එහෙමයි හඳුන.
එතකොට අපිට එදිනදා ජීවිතයේ හැම මොහොතක්ම පොහොයක් යහපත් දවසක් යහපත් මොහොතක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කරගන්නට අවශ්‍ය කරන ධර්ම අවවාද ඕනෑතරම් බුද්ධ දේශනාව තුල තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉන්නකොට ද්වේෂ කරපු ඇත්තන්ට, උන්වහන්සේට වෛර කරපු ඇත්තන්ට, ක්‍රෝධ කරපු ඇත්තන්ට උන්වහන්සේ දක්වපු ප්‍රතිචාරයන් දිහා බැලුවහම ඒක ඉතාම පැහැදිලි. දැන් හොඳම සූත්‍රයක් තමයි අක්කෝස පරිද්වාජ බමුණා බුදුහාමුදුරන් දානෙට වැඩුවහම දානෙට ආරාධනා කරලා උන්වහන්සේ දවසක් ගිය දෙකක් ගිය තුන්වෙනි දවස ආවහම කතා කරලා උන්වහන්සේන හොඳටම බණිනෝ.
එහෙමයි හඳුරන්නේ.
බුදුහාමුදුරහන් ඉඳලා මේ බමුණගෙන් අහනවා, ඔබේ ගෙදරට යම් අමුත්තෝ පිරිසක් ආවහම ඔබ කොහොමද කටයුතු
කරන්නේ?
මම ගෙදර අපි ඔක්කොම එකතු වෙලා ඉස්තරම් විදියට ආහාර පිළියෙල කරලා එයාට දෙනවා. උදාහරණයක් ගන්න. ඒතකොට ඒගොල්ලෝ ඒ ආහාර ගත්තේ නැතොත් ඒව මම වීසි කරන්නේ නැහැ. අපේ දුවා දරුවෝ මගේ දරුවෝ ඉන්නොත් මගේ මේ බිරිඳත් එක්ක මම මේවා අනුභව කරනවා. බුදුහාරක් කියනවා, එහෙනම් ඔබතුමා මට බැන්නා, මට පරිභව කළා, මම මේ කිසිවක් බාරගන්නේ නැහැ. ඔබ සහ ඔබේ ගෙදර අය මේ ඔක්කොම බාර. පරිතාම සරලයි. ආලවක සූත්‍රෙදිත් එහෙමයි. මේ දරුණු ආලවක යටත් කරගන්නේ ඔහුට අවනත වුණා. ඔහු පිළිඳ දේශයක් නැහැ. සැබෑම කරුණාවක් තිබ්බා. කරුණාවක් තිබ්බේ මොහු මේ කරන අයහපත් දේවල් නිසා ඔහුට පිහිට වුණා. ඒ වගේම තමයි රාග පෙය්‍යාල වර්ගයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා, යම් මිනිසෙක් තුළ මේ ද්වේෂය ආදී අකුසල චේතනාවන් පහළ වුණොත් ඒකට යොදා ගන්න පුළුවන් උපාය තුනක් තියෙනවා. එකක් තමයි ශුන්්‍යත සමාධිය, අනික අනිමිත්ත සමාධිය, අනිත් කාරණේ තමයි අපනිහිත සමාධිය. ශුන්්‍යත සමාධිය, ශුන්්‍යතයි කියලා කියන්නේ හිස් කියන අර්ථය. ඔබ හිතන්න
ශුන්්‍යයි,
ශුන්්‍යයි, කිසිවක් නැහැ. මේ ලෝකේ පවතිනවා කියලා කියන්නේ, පැවතෙනවා කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකට කියන තවත් නමක්. සා සියල්ල වෙනස් වෙනවා නම් උත්පත්ති ලැබපු පුංචි දරුවගේ ඉඳලා මහල්ලා දක්වා අපි හැම කෙනෙක්ම සියලු මේ වයස් සීමාවන් පහු කරලා තියෙන්නේ. ඒ නිසා මේ වෙනස් වීමේ ස්වභාවය අපි හැම කෙනෙකුටම පොදුයි. හස්තසාර දෙයක්වත් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඔබ ආදරයෙන් පළඳින පළඳනා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අවසානයේ මිය ගියාට පස්සේ වලදාන්නේ මේ හිස් පංචස්කන්ධයක් විතරයි. ඒ නිසා කිසිවත් සදාකාලික නෑ. ධනයත් එහෙමයි, බලයත් එහෙමයි, ශක්තියත් එහෙමයි. දැන් අපි ගාව තියෙන නිරෝගීකම කියමුකෝ. නිරෝගීකම ලෙඩවීමත් එක්ක නැති වෙනවා. තරුණකම මහලු වීමත් එක්ක නැති වෙනවා. ධනවත්කම ධනවත් වීමත් එක්ක, නිර්ධන වීමත් එක්ක නැති
වෙනවා.
බලවත්කම බලය නැති වුණාම නැති වෙනවා. මේ යථාර්ථය තේරුම් ගත්තාම හිතන්න පුළුවන් කම තුනේ, ඇයි අපරාධය අපි මේ ද්වේෂ කරන්නේ? මොකද මේ සියල්ල හිස් නම් ද්වේෂය විතරක් සදාකාලික නෑ. අනවශ්‍ය දෙයක් එකතු කරගෙන දෙන එක අපිට දෙලව දියුණුවට හේතු වෙන්නේ නැහැ. ඊළඟ කාරණා තමයි අනිමිත් සමාධිය. යම් කෙනෙක් පිළිබඳව දේශ කරනකොට, වෛර කරනකොට, ක්‍රෝධය ඇති කරනකොට හිතන්න ඕන, මම මේ ක්‍රියාව කරන්නේ කුමක් සඳහාද? දැන් අපි අධ්‍යාපනය ලබන දරුවෙකුට පොත් පාඩම් කරන එක මේ අධ්‍යාපන ඉහළට යන එක. එසා එදිනෙදා ගෙදර වැඩ, මේ පාසලේ වැඩ ගෙදරදී ඇවිල්ලා කරන්නේ මේ විභාගවලින් ජයගන්න. එතකොට ඒකට අදාළ හොඳයි. හැබැයි ඉන් එහා පරිබාහිර යමක් දරුවෙක් කරනවා නම් හිතන්න ඕන, මේවා මම කරන දේ, මේ කරන ක්‍රියාවේ ප්‍රතිඵලය මොකක්ද? සයි ප්‍රතිඵලයක් නැති දේවල් අපි කරන්න පෙළඹෙන්න අවශ්‍ය නැහැ. ඒව තේරුමක්
නැහැ. එහෙමයි හඳුරන්නේ.
සම හිතන්න තමන් කල්පනා කරන්නට ඕන, මේ කරන ක්‍රියාව මම කුමක් සඳහාද කරන්නේ? ඒක මේ මගේ අවසාන අරමුණට කොයිතරම් දුරට බලපානවද? අපි හැම කෙනෙක්ගේම බෞද්ධයෝ හැටියට අවසාන අරමුණ වෙන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාණපත්තිය, අසත්පුරුෂ ආශ්‍රයෙන් තොරව සත්පුරුෂ ආශ්‍රයක් ලැබිලා නිවන් දකින්න කියන එක. සම මේ ද්වේෂය තේරුමක් නිසා ද්වේෂයෙන් කරන්න. අපනිහිත සමාධි ඉලක්කයක් නිසා අපේ ජීවිතයට ඉලක්කයක් අවශ්‍යයි. අධ්‍යාපන ලබන පුංචි දරුවෙකුට ඒක ඕන, රැකියාවක් කරන කෙනෙකුට ඕන, දර්ශන මහත්මයා ගත්තත් ඔබතුමාට ඉලක්කයක් තියෙන්නට ඕන.
සා
ඉලක්කයක් අරමුණක් නැතුව මේ ලෞකික ජීවිතය අපිට පවතින්නත් බෑ. ආධ්‍යාත්මික සංවර්ධනය ළඟා කරගන්නත් ඉලක්කයක් නැතුව කටයුතු කරන්න ගියොත් අපිට ඒක ගමන යන්න පුළුවන් කමක් නැහැ. අපි යම් තැනකට යනවා නම් ඊට යන නියමිත මාර්ගය අපි හඳුන ගන්න ඕන. අහු වෙන මාර්ගවල ගියොත් වෙලාව යනවා, එතෙන්ට නියමිත වෙලාවට යන්න පුළුවන් කමක් නැහැ. සමේ ද්වේෂය කියන්නේ එහෙම තත්ත්වයක්. සිත මනුෂ්‍යයාගේ සිත බොර කරනවා, අයහපත් කරනවා, ඇත්ත වහං කරනවා, අයහපත එලි දක්වනවා, යහපත දුරස් කරනවා, පුද්ගල පරිහානිය ඇති කරනවා, ඒ පරිහානියේ ප්‍රතිඵල මත මෙලව යහපත් වෙනවා සහ පරලොව යහපත් වෙනවා.
එමයි අපි හඳුරන්නේ අවසෙදී FM දනසපින් අපි ලැබිලා තිබෙන කාලෙත් මින්නේ මාවටපත් වෙනවා. අද අපි කතා බහ කරේ ද්වේෂය සම්බන්ධයෙන්. අදත් අපගේ ආරාධනය පිළිගෙන FM දෙන මෙදිරියට වැඩම කළේ කොල්ලුපිටිය වලුකාරාම වාසි සියඹලාගොඩ අපේ දම්මින්දි හිපාන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පාද නමස්කාර පුරකො ස්තුතිවන්ත වෙනවා අපි හඳුරන්නේ. ලබන ඉරිදා උදෑසන 7ට අපි FM දෙන අසපුවෙන් මෙවන් වර්තවත් මාතෘකාවක් සමගින් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන හැමගේ දැනටම ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණ මා ඔබගේ හිතවත් දර්ශන ශ්‍රී ජයසිංහ.
ලෞකික විදර්ශනාවේ ලෝකෝත්තර සමාපත්තිය අසපුව